Kadam Mastan Mantritumage.
Honorable Speaker. Honorable Speaker, question number one. Yes. Several programs have already been introduced in accordance with the government's policy decision to meet the basic needs of school children. Accordingly, all school students are provided with textbooks, school uniforms and Suraksha health insurance. In addition, vouchers are provided to students from grades 6 to 13 to obtain sanitary pads, and midday meals are provided to all primary school students and schools with a student population of less than 100. Further, in accordance with the government's policy decision, vouchers are issued to all students in schools with a student population of less than 250, to students who have passed the scholarship exam but have not been admitted for the Aswasuma Social Welfare Relief Program, and to students studying in estate schools with a student population of less than 500. Accordingly, a provision of Rs 57.2 billion have been allocated in year 2025 for the above programs for school students, and necessary measures are to be taken in the future to increase the number of students receiving these benefits. Two, as stated previously in response to question number one, the attention of the Ministry of Education has been focused on expanding the above programs. Hence, the students who need the above benefits can receive these benefits via obtaining further information, so that students who really need these benefits will receive them, and we are continuously monitoring and updating the data that we have about these students. Three, GCE O-level examination for the year 2025 is scheduled to be held from 17th to 26th February. These days fall during the holy month of Ramadan for Muslims, and in previous years also, for example in 2024, exams have been held during the Ramadan period. A discussion was held regarding this matter with the Eastern Provincial Director of Education and other directors, and it was decided that it is possible to conduct this examination without any issue. In a discussion held with the General Secretary of the All Ceylon Jamiatul Ulama, Mr. Akram Nuramit, by the former Commissioner General of Examinations, Mr. Amit Jayasundara, and the Commissioner of Examinations, Mrs. M. Jivarani Punita, it was stated that conducting the examination during this period would not be problematic. The examination calendar has been designed considering the factors raised in paragraph 3 of the above question. Accordingly, grade 5 scholarship examination and the GCE level examination falls early August, and OA level exams falls in December every year, and this is the schedule that we are trying to return to. 4. The third academic semester for students currently studying in grade 11 was scheduled to end on December 19, 2025. And this happened. Accordingly, these students had almost 2 months to wait for the examination. And during this period, they were on study leave and had ample time to study. If we further postpone this exam, students will have to wait for a longer time to sit for the exam. Due to the need to change times, it was due to various reasons in the past, it was not possible to hold the GC advanced level examination on the relevant dates as scheduled previously. The annual examination timetable was changed due to the COVID-19 pandemic, and it has up to the end of 2025, it was not possible to adjust the annual examination timetable. As the third semester of grade 11 students of 2025 ended on December 2025, enough study time has been given for them, and the GCE O-level 2025 exam will be held in February 26. Extra study time has also been included. Therefore, we do not think there is any need to postpone the exam any further. In the event that GCE O-level 2025 exam is scheduled, or if it is postponed, honorable speaker, it will affect the 2026 school examination schedule as well. And we are trying our best to return to the normal time schedule so that the school and the examination timetable can happen in a regular manner. Currently, the 2025 2025 GCE A-level examination was concluded on the 20th of January. We had to make several adjustments to this schedule also because of the Ditwa interruption, as you know. However, with great effort, we managed to conclude the A-level exam by the 20th of January. So the time period between the 2025 A-levels and the 2025 O-level is a short period of time. And if we change the dates again in any way, this is going to cause further complications and disrupt the 2026 O-level and A-level exams, which are scheduled as well. So in order to make sure that justice is done across the board and to ensure that at least from 2026 we can come back to a regular examination schedule, we have been compelled to hold the exam, the O-level exam, on the scheduled dates. But we will do from 2026 onwards, there will no longer be this clash. We understand that there is a concern. We are trying our best to get back to the regular calendar so that there is no disruption. And if we hold this exam in February as scheduled, then from 2026 we will be able to make sure that this does not clash with any major religious holidays. Your speaker, Honourable Speaker.
Honourable Member.
Nandri, கௌரவ சபாநாயகர் அவர்களே, இங்கே கூறியது போல் முக்கியமாக ஜம்மியத்துலோமா சபையிட அகில இலங்கை ஜம்மியத்துலோமா சபையின் செயலாளர் மற்றும் ஏனைய முஸ்லீம் பிரதிநிதிகளோட கதைச்சு தீர்மானிக்கப்பட்டதுன்னு சொல்கிறாங்க. அப்போ அவர்கள் இது சம்பந்தமான விளக்கமாக நான் செக்ரட்டரி செயலாளருக்கோ அல்லது கௌரவ பிரதம அமைச்சருக்கோ இதை சொல்லியிருந்தாங்கன்றா ஒரு 10 நாள் முன்னுக்கு போட்டிருந்தா, 17ஆம் தேதி முடிகிற மாதிரி இருந்திருந்தால் சால பொருத்தமாக இருக்கும் என்றால் நோன்பு பிடிக்கணும், இரவைகளை சமய வணக்கங்கள் இருக்குது, முடிச்சிருக்கணும், ஒரு பாரிய பிரச்சனை மாணவர்களுக்கு. ஆனால் சம்பந்தப்பட்ட ஜம்மியத்தில் உலமா, அகில இலங்கை ஜம்மியத்தில் உலமாவோட பேசி முடிவெடுக்கப்பட்டதுன்னு சொன்னதுக்கு பிறகு இதில் நாங்கள் ஒன்றும் கருத்து சொல்றதுக்கு இல்லை. ஆனால் அப்போ ஜம்மியத்தில் உலமாவால் சரியான ஒரு தெளிவுகள் கொடுக்கப்பட்டிருந்தால் இந்த பிழை ஏற்பட்டிருக்காது. அதனால் நாங்கள் உண்மையிலே அப்போ அந்த நிலைமை முடிவெடுக்கப்போ எதிர்காலங்களையாவது என்றால் பிரிவுகள் இருக்கின்றது, ஒவ்வொன்றுக்கும் சமய பிரிவுகள் இருக்கின்றது. அதாவது இங்கே அமைச்சில் முஸ்லீம் பிரிவு இருக்கும், அது மாதிரி இந்து பிரிவு, இப்படி ஒவ்வொரு பிரிவுகள் இருக்கையில் அவங்களோட ஆலோசித்து இப்படியான நோன்புங்கிறது தெரியும். நோன்பு பசியில் இருந்து, இரவைகளில் வணக்கத்தில் இருந்து அந்த மாணவர்கள் போய் பரீட்சை எழுதுங்கிறது பாரிய பிரச்சனை. ஆனால் எடுக்கப்பட்ட அந்த முடிவுக்கு இனியும் இப்படி வராமல் கௌரவ பிரதமர் அவர்களை பார்த்துக் கொள்ளுங்கள். அதே போல அந்த இது சாதாரணமாக குறிப்பாக கஷ்ட பிரதேச பாடசாலைகள் மற்றும் அதே கஷ்டப்பட்ட பாடசாலைகளில் அந்த 200 மாணவர் இருப்பார் சார். எங்கட பாதிகளில் யுத்தம், அப்படி பல பிரச்சனைகள், 200 மேற்பட்ட மாணவர்களை கொண்ட பாடசாலைகளில் அந்த காலனி வவுச்சரோ அல்லது கற்றல் உபகரணங்களுக்குரிய அந்த 5000 கொடுப்படுறதில்லை. அதுதான் இங்கே நான் கூறியது. அதை கொடுக்கறதுக்கு இது போன வருஷமே என்ன தந்தது 2025 கொடுக்கலாட்டியும் பரவாயில்ல, 25 கொடுக்கல, இப்போ 26 கொடுத்துருக்கிறார்கள். அந்த 200 மேற்பட்ட பாடசாலையில் கொண்டவங்களுக்கு கொடுப்படுதில்ல. அதான் நீங்கள் உள்ள பிரதான பிரச்சனை. கொஞ்சம் அதை ஒரு பரிசீலித்து இப்போ கொடுத்தது 200 உட்பட்டதாக இருந்தாலும் கஷ்டப்பட்ட பிரதேசம் அது கஷ்டப்பட்ட பாடசாலைகளில் 200 மேற்பட்டதையும் பார்க்காமல் அவர்களுக்கு வழங்குமாறு தான் நான் அதான் இதில் கேட்டிருந்தேன். அதற்குரிய ஏற்பாடுகளை கௌரவ பிரதமர் அவர்கள் செய்து தருமாறு
கேட்டுக்கொள்கிறேன். With regard to the examination schedule, we are doing our best and we are hopeful that from 2026 there will not be a clash with any major religious festival, which is why we are scheduling the exams in August and December as was the custom earlier. With regard to the welfare benefits for all students who are from families receiving ASVASUMA, receive the stationary allowance that is given to all students irrespective of the number of students in the school. We are trying our best to expand this program for shoe vouchers as well. This year we are piloting a program where local manufacturers are providing the shoes to two provinces. We are trying this as a pilot project. if we are successful with that, because the cost comes down when we are able to provide this with local manufacturers, we will do our best to expand this program even more. So we are trying our best to expand this program. Actually, in 2026, we have included children who are recipients of the grade 5 scholarship as also eligible for receiving the shoe vouchers. In this way, every year we are trying to make sure that all children who need this, need the social welfare benefit to enable them to access school, that we identify these children correctly and that we provide them with these benefits as much as possible.
ගරු වසන්ත සමසිංහ මැතිතුමා ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා විසින් 2025 11 8 දින මතු කරලා තියෙන 27-2 ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්නා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු ස්ථාවරණයක 27-2 ඇත්තේ පාර්ලිමේන්තුන්ති ගරු රවි කරුණානායක මහතා විසින් අසොන් ලබන එක්සත් ජනපද අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ ප්‍රශ්නයට ප්‍රශ්න 8ක් එතුමා යොමු කරලා තියෙනවා. ප්‍රශ්න 8ට අදාළ පිළිතුරු තියෙනවා. පිළිතුරු කියවන්න පුළුවන්, සභාගත කරන්න පුළුවන් මන්ත්‍රීතුමා. වෙලාව ඉතුරු කර ගැනීම අරමුණු කරගෙන.
ගරු මන්ත්‍රීතුමා.
එක ඕනේ නැහැ, දෙක ඕනේ නැහැ, තුන උත්තර දුන්නා නම්.
ගරු අමාත්‍යතුමා.
ශ්‍රී ලංකාව ඔබතුමා තුන්වෙනි ප්‍රශ්නට පිළිතුර. දෙරට රජයන් අතර ස්ථාපිත මාර්ග හරහා එක්සත් ජනපදයේ සමග සාකච්ඡා සිදු කරමින් පවතී. එක්සත් ජනපද පාර්ශවයෙන් එක්සත් ජනපදයේ වෙළඳ ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා වගකීතු ප්‍රධානතම නියෝජිතයන් වන එක්සත් ජනපද වෙළඳ නියෝජිත ආයතනයේ USTR නිලධාරීන් සමගින් සාකච්ඡාවට බඳුන්වන කරුණු ප්‍රකාරව එක්සත් ජනපදයේ රජයේ අනෙකුත් අදාළ නියෝජිතයන් සාකච්ඡාව සම්බන්ධ වේ. ශ්‍රී ලංකා පාර්ශවයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලැබූ මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මූලික මුලසුන දරන කණ්ඩායමක් සාකච්ඡාවට සහභාගී වන අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති වෙළඳ වාණිජ ආහාර ස්වස්ථතා වෙළඳ සම්පකර සංවර්ධන අමාත්‍යාංශ රේකම් සහ ගල් ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක වන කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරයි. අමාත්‍ය මණ්ඩලයේ තීරණවලට අනුකූලව මෙම සාකච්ඡා සිදු කරනු ලබයි. ඊට අමතරව සමායෝජිත හා මැනවින් දැනුවත් ජාතික ස්ථාවරයන් සහතික කරනු වස් එක් එක් සාකච්ඡා වටයට පෙර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, කෘෂිකර්ම හා පස්සම්පත් ඉඩම් වාරිමාර්ග අමාත්‍යාංශය, සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය ඇතුළු අදාළ රේකී අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මෙන්ම නියාමන නියෝජිත ආයතන සමග උපදේශන පවත්වනු ලබයි. එසේම උචිත පරිදි පුද්ගලික අංශයේ පාර්ශ්වයන් සමග උපදේශන පවත්වනු ලබයි. එබැවින් ශ්‍රී ලංකා අභිලාෂයන් සුරක්ෂිත කිරීම පිණිස යෝග්‍ය අන්තර් නියෝජිත ආයතන සම්බන්ධීකරණය කරමින් සහිතව නිසි පරිදි බලය පවරනු ලැබුව ආයතනික සැලසුම් සඳහා සාකච්ඡා ක්‍රියාත්මකව ලැබේ. පස්වෙනි පිළිතුරට උත්තරය ගලවා මන්ත්‍රීතුමා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහන ආර්ථික අන්තරායකාරී තත්ත්වයන් සහ මෑත කාලීන ආර්ථික සංයෝජන කාල පරිච්ඡේදය ඇතුළත්ව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල ආර්ථික තත්ත්වයන් රජයේ සාකච්ඡා කණ්ඩායම් එක්සත් ජනපදයේ සමග සිය සාකච්ඡාවලදී නිරන්තරයෙන් අවධාරණය කර තිබේ. ඇමරිකානු දූත මණ්ඩලයේ මෑතකදී මෙරට සිදු කළ සංචාරයේදී දිට්වා සුලිකුණාටුවෙන් ආර්ථිකයට හා සමාජයට සිදු වූ බලපෑම් රජය විසින් විස්තර කරන ලදී.
ඒක පාර්ලිමේන්තුවට ගේනවනේ ට්‍රේඩ් මේවා.
ඔව් අනිවාර්යයෙන්.
එතකොට 6-7 ඇති.
අයිවරි පස්සේ පිළිතුරු කර මන්ත්‍රීතුමා, කලාපයේ ඇතැම් රටවල් සමග එක්සත් ජනපදයේ මෑතකදී ඇතිකරගත් වෙළඳ විධිවිධාන මගින් තීරුබද රහිතව ප්‍රවේශය ලබා නොදෙන බව පැහැදිලි කිරීම වැදගත් වේ. සිය අන්‍යෝන්‍ය තීරුබදු රාමුව යටතේ 2025 ජූලි 31 දින එක්සත් ජනපදයේ විධිමත් නිකුත් කළ විධායක නියෝගයේ ප්‍රකාරව අග්නික ආසියානු ජාතීන්ගේ සංගමයේ ආසියානු තෝරාගත් රටවල් සඳහා අදාළ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත වෙනත් කොටස් දක්වනු ලැබීය. මෙම රාමුව යටතේ තායිලන්තය සහ කාම්බෝජයේ 19% අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයන්ට යටත්ව අතර ලාවස රජය විසින් වඩා ඉහළ 40% තීරුබදු අනුපාතයකට යටත් වේ. ඒ අතර ශ්‍රී ලංකාව 20% අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයකට යටත් වේ. මෙම අනුපාතවලින් නිරූපණය වන්නේ ස්වයංක්‍රීය වරණීය සැලකිලිවලට වඩා සිය වෙළඳ පාර්ශවකරුට එක්සත් ජනපදයේ විසින් බදු සිදු කරනු ලබන ලැබූ ඒ රටවල විශේෂිත තක්සේරු කිරීම වේ. වඩා ගැඹුරු ආර්ථික ඒකාබද්ධතාවයක් වඩා ශක්තිමත් වෙළඳ ශික්ෂාවක් සහ එක්සත් ජනපදය ඇතුළු ප්‍රධාන වෙළඳ පාර්ශවකරුවන් සමග හත්වන ප්‍රශ්නයට උත්තරය ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර වෙළඳ සහභාගිතාවේ ස්වභාවය වන්නේ ව්‍යූහාත්මක වෙළඳ අසමතුලිතතාවයකි. එනම් ශ්‍රී ලංකා එක්සත් ජනපද වෙළඳපොළට අපනයනය කරන ප්‍රමාණය වඩා සැලකිය යුතු ලෙස වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපදයෙන් ආනයනය කරයි. එක්සත් ජනපදයේ නව තීරුපදු ක්‍රියාකාරකම් හඳුන්වා දීම දාල සාකච්ඡා ඇතුළුව මෑත කාලීන මැදිහත් වීමට යටත්ව පවතින වැදගත් සන්දර්භීය සාධකයක් ලෙස මෙම අසමතුලිතතාවය ක්‍රියාත්මක වේ. දැනට මෙම අවධියේ ශ්‍රී ලංකාව කිසිදු අවසන් කරන ලද හෝ බැඳීම් සහිත එකඟතාවයකට එළඹී නොමැත. ශ්‍රී ලංකාවේ ආර්ථික අවශ්‍යතාවය සහ දේශීය ප්‍රමුඛතාවයන් ආරක්ෂා කර ගනිමින් වෙළඳ අසමතුලිතතාවයන් විසඳීමට උපකාර කළ හැකි ශ්‍රේෂ්ඨ සහ නිෂ්පාදන හඳුනා ගැනීම කෙරෙහි දැනට පවතින සාකච්ඡා අවධානය යොමු කරයි. වෙළඳ ප්‍රවාහයන් සම්බන්ධයෙන් ගත් කල 2022 සිට 24 දක්වා වර්ෂයන් සඳහා ප්‍රධාන නිෂ්පාදන අංශ සතුව වෙන් කරන ලද එක්සත් ජනපදයේ සිදු කළ ශ්‍රී ලංකාවේ අපනයන සහ එරටින් සිදු කළ ආනයන පිළිබඳව විස්තර යොමු ඇමුණුමක් එක මගින් මෙම සභාවට ඉදිරිපත් කර ඇත. 2025 වර්ෂයේ සඳහා වන දත්ත තවමත් සකස් කරමින් පවතින අතර ඒවා අවසන් වූ පසු ලබා දීමට කටයුතු කරන ලැබේ. මේක ලේඛනයක් එකක් තියෙනවා.
ගරු රවිකරණ මන්ත්‍රීතුමා,
අහන්නේ එක ප්‍රශ්නයයි. ඒ සම්බන්ධයෙන් අද යුරෝප හවුලයි ඉන්දියාවයි ඒ වගේම ඒක දැක්කට පසුව ට්‍රම්ප් ඉන්දියාවත් එක්ක 18% කිවිසුමත් එක්ක ඔබතුමා මේක මූලිකත්වය අරන් මේ සම්බන්ධයෙන් පුළුවන් තරම් ට්‍රම්ප් ට්‍රේඩ් අග්‍රීමන්ට් එක අවසන් කරලා ගිය අවුරුද්දේ US ඩොලර් $3,400,000 තියෙනවා කියලා අපිට දැනුවත් වෙලා තියෙනවා. ඉතින් කරුණාකර මේක සුරක්ෂිත කරන්නේ කොයි ආකාරයෙන්ද කියන එක මේ පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න පුළුවන්ද? මොකෝ මේක ඉතාමත් තීරණාත්මකයි. අපට අපේ මූල්‍ය රිසර්ව් එක වැඩි කරගන්න අවශ්‍යයි. අපනයන කිරීම විතරයි මේ රට බේරගන්න පුළුවන් උපක්‍රම කිරී වැඩපිළිවෙළ.
රවි කන්නාරක් මන්ත්‍රීතුමා, බොහොම ස්තුතියි ප්‍රශ්නෙට. ඔබතුමා දන්නවා අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් නිෂ්පාදනයේ ඉහළ යමන ආර්ථික ප්‍රතිපත්තියක පින්න. සා නිෂ්පාදන ශ්‍රේෂ්ඨ සඳහා වැඩි පහසුකම් ලබා දීම අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඔබතුමා කිව්වා වගේ 2022 අපේ රටේ අපනයන ඩොලර් මිලියන 3,291යි. ඒක 23 2,760කටත් 24 2,909ටත් පහළ යනවා. ඒක 3,000කට වඩා වැඩි වුණා ගිය අවුරුද්දේක අපි දන්නවා. අපි හිතනවා මේක තවදුරටත් ඉහළ දමා ගැනීම තමයි අපිට තියෙන විශාලතම පහසුව සහ අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙන්නේ. එනිසා ගෝලීය තත්ත්වයන් පදනම් කරගෙන ලෝකයේ ඇතිවෙන විවිධ දේශපාලන සුළිකුණාටු ඒ රටවල්වල ආර්ථික ප්‍රතිපත්ති සහ ගිවිසුම් වලට එළඹීම සඳහා පාවිච්චි කරන ඔබතුමා සඳහන් කරපු ඉන්දියාවත් යුරෝපා හවුලස් සමග අස්සන් කරපු වෙළඳ ගිවිසුම හරහා ඒගොල්ලෝ දෙපාර්ශවයේම 90% 99% අතර ප්‍රමාණයකින් බදු නිදහස් වීම සඳහා වෙළඳ දෙපාර්ශවයන් එකඟතාවයට අවිල්ල තියෙනවා. ඒහා සමානවම නැවත ඉන්දියාවත් සමග ඇමරිකාව ගහන ගිවිසුමේදීත් නැවත 25%ක තිබිච්ච බදු 18%ට අඩු කරනවා. පනවලා තිබිච්ච තවත් 25%ක් ඉවත් කරනවා. එවැනි ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. ඉතින් අපත් ඔවුන් සමග පවත්වාගෙන යන සාකච්ඡාව අවසන් නැහැ. ඔබතුමා සඳහන් කළා වගේ සාකච්ඡාව අපිත් අඛණ්ඩ විදිහට ගෙන යනවා. අපේ වෙළඳ පංගුව වැඩි කර ගැනීම සඳහා කටයුතු කරනවා වගේම රජයක් ලෙස අපි විශේෂයෙන් අපේ අපනයන සංවර්ධන මණ්ඩලය අවධානය යොමු කරලා තියෙනවා. අපේ පාර්ශවකරුවන් වැඩි කරගන්න, අපනයන පාර්ශවකරුවන් අපේ එක්ස්පෝර්ට් බාස්කට් එකේ ඩයිවර්සිෆිකේෂන් එක වැඩි කරගන්න අපි අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ හරහා තමයි අපිට ඩොලර් සංචිතය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් රජයක් හැටියට අවධානය යොමු කරලා කටයුතු කරනවා. ඒ සඳහා අපි අවධානය යොමු කරලා තියෙනවා. බොහොම ස්තුතියි. හරි, බොහොම ස්තුතියි.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රියස් ෆාරුක් මහතා.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මා සතු වරප්‍රසාද උල්ලංඝනය වීම සහ එල්ල වූ තර්ජනය පිළිබඳව දෙනුම් දීමයි. 2026 ජනවරි මාසේ 9 දින මා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශය පාදක කරමින් අකුරුණ ප්‍රාදේශීය සභාවේ උපසභාපති වයිජී චමින්ද කෙලකරත්න යන අයෙන් අය විසින් මට එරෙහිව සිදු කරන ලද තර්ජනාත්මක ප්‍රකාශය පිළිබඳව ඔබතුමාගේ දෙඩි අවධානයට යොමු කරනු රැසියමි. 2026 ජනවරි මාසේ 13 දින පැවති එම ප්‍රාදේශීය සභා මහා සෙසිවාරයේදී මාහට ශාරීරික පහර දෙන බවට ඔහු ප්‍රසිද්ධියේ තර්ජනය කර ඇත. මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව ඇතුළ අදහස් ප්‍රකාශ කිරීම නිදහස සහ මගේ ආරක්ෂාවට මෙමගින් එල්ල වී ඇත්තේ බරපතල තර්ජනයකි. එබැවින් මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීම උදෙසාත් මෙම තර්ජනය සම්බන්ධයෙන් වහාම විමර්ශනය කර අවශ්‍ය පියවර ගැනීම උදාසත් ඔබතුමාගේ කාරුණිකව ඉල්ලීම සිටිමි. ස්තුතියි.
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා ගරු මන්ත්‍රී මොකද දාසර මන්ත්‍රී මොකද පොයින්ට්
ගරු කතානායකතුමා මම ඔබතුමාට වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම ඒ ප්‍රශ්නේ මට දෙන්නේ නැද්ද?
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ඒක පාර්ලිමේන්තු පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක්. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ 29.1.112 යටතේ තියෙන දේවල් සම්බන්ධයෙන් මාගේ අනුමැතිය 29.2 යටතේ මගේ අවසරය ඒ සඳහා ලබා දෙන්නේ නැහැ.
නෑ වරපසෝ ගරු මන්ත්‍රී
විෂයාංක 1-3 දක්වා ශ්‍රී ලංකා තත්ත්ව දේපළ වෘත්තිකයන් ආයතන 50 ගැටුම්පත දෙවෙනිවර කියවීම කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ට බලපත් ලබා දීමේ 50 ගැටුම්පත දෙවෙනිවර කියවීම නැව නියෝජිතයන්ට නැව බඩු ගෙන යන්නට යාත්‍රා ක්‍රියාකරුවන්ට නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත් ලබා දීමේ සංශෝධන දෙවෙනිවර ගැටුම්පත දෙවෙනිවර කියවීම ගරු සභානායකතුමා. ගරු සභානායකතුමා. පැහැදිලි මේ සම්බන්ධයෙන් මම දැන් ප්‍රකාශ කරා 29.2.8 තියෙන ගරු සභානායකතුමා.
ශ්‍රී ලංකා තත්ත්ව දේපළ වෘත්තිකයන්ගේ ආයතනයේ පටුන 50 කටුම්පත දෙවෙනිවර කියවීම කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ 50 කටුම්පත දෙවෙනිවර කියවීම නැව නියෝජිතයන්ට නැව බඩු ගෙන යන්නන්ට යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ සංශෝධන 50 කටුම්පත දෙවෙනිවර කියවීම යන අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන කටයුතු වල විෂය අංක 1-2-3 නැමැති 50 කටුම්පත් 3 දෙවෙනිවර කීම සඳහා පාර්ලිමේන්තුවම ඉදිරිපත් කරනවා.
Honorable Vimal Ratnayaka, you have 18 minutes to for the debate. ගරු විපක්ෂනායකතුමනි.
ගරු කතානායකතුමනි.
ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද ගරු විපක්ෂනායකතුමා?
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය තුල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට එයට සවන් දීම ඔබතුමාගේ සභාවෙත් යුතුයකමයි. දැන් මීට පෙර රාජ්‍ය පාර්ශවයේ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක්
වරප්‍රසාද
ප්‍රශ්නේ ඉදිරිපත් කරන අවස්ථාව
දුන්නා. 29.2 යටතේ කටයුතු කරලා තියෙනවා ගරු කතානායකතුමා.